SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ තත්විති දැනගන්නට ලෝකයේ මේ වෙනකොට සිදුවෙමින් පවතින අලුත්ම තොරතුරුවල අලුත් වාතාවරණය පිළිබඳව දැනගන්නට උනන්දු වෙමින් සිටින ඔබට එහෙමනම් දැන් ආරම්භ කරනවා අපි ලෝ වටා විශේෂාංගය තුළින් අලුත්ම තොරතුරු ඉදිරිපත් කරන්න. සුපුරුදු විදියට හැම සිකුරාදම අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ AFP මාධ්‍ය ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අදත් එහෙමනම් සූදානමින් සිටින්නේ. අමල් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
අපිට මුලින්ම ස්වාභාවික ව්‍යසනයක් පිළිබඳව කතා බහ කරන්නට සිදු වෙනවා. මේ ස්වාභාවික ව්‍යසනකාරී තත්ත්වය මේ වෙනකොට දැඩි ව්‍යසනයක් ලෙසින් ලෝකේ පුරාම අලුත් පුවත් මවමින් තියෙන තොරතුරක් බවට පත්වෙමින් තියෙන නිසා කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතිවලා තියෙන ලැව්ගිනි තත්ත්වය පිළිබඳව තමයි මේ අලුත්ම තොරතුරු. නිවාස සහ දේපළ විශාල වශයෙන් විනාශ වෙමින් දැඩි ලෙසින් සීක්‍රේන් පැතිර යන ලැව්ගින්නක් විදිහට තමයි වාර්තා වන්නේ. 80,000කට අධික සංඛ්‍යාවක් මේ අනුව ආපදාවට ලක් වෙලා තියෙනවා කියලා තමයි මේ වෙනකොට වාර්තා වන්නේ. අපි මේ සම්බන්ධව මුලින්ම කතා බහ කරලා සිටිමු අමල්. මොකක්ද මේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වන මේ ලැව්ගිනි තත්ත්වයේ අලුත්ම තොරතුරු?
දිලුක්ෂි, මේ ලැව්ගින්න අවුරුදු 30කට දශක 3කට විතර පස්සේ ඇතිවෙච්ච දරුණුතම ගින්න හැටියට තමයි ඔවුන් හඳුන්වලා තියෙන්නේ. මේ වෙනකොට ලොස් ඇන්ජලිස් නගරේ ඉඳලා කිලෝමීටර් 60ක් විතර නුදුරින් තියෙන සැන් බෙනඩිනෝ කියන ඒ ප්‍රදේශය හදිසි අවස්ථාවක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් ඉඩෝර කාලෙට මෙවැනි ගිනි ඇති වෙලා තියෙනවා මීට කලින්. නමුත් මේ අවස්ථාවේ මේ අවුරුදු 5ක විතර කාලයක් තිස්සේ තිබිච්ච ඉඩෝරේ නිසා විනාඩි කිහිපයකදී 100ක් ගින්නෙන් විනාශ වෙන තත්ත්වයට මේ ගින්න දැඩි වෙලා තියෙනවායි කියලා. ඒකම මේ ගින්න හඳුන්වන්නේ දිලුක්ෂි මේ අවස්ථාවේදී අපි දන්න මේ ටෝනෙඩෝ එකක්, එහෙම නැත්නම් මේ සුලි සුලඟක් වගේ එන අවස්ථාවේදී මේක ෆයර් නේඩෝස් කියන විදිහට හඳුන්වලා දෙනවා. මොකද ඒ තරම් දරුණු විදිහට මේ ගින්න පැතිර යෑම සිද්ධ වෙන නිසා. මේ වෙනකොට ඔබ කිව්වා වගේම 80,000කට වැඩි පිරිසක් තමන්ගේ නිවෙස් වලින් ඉවත් කරලා තියෙනවා. මීට කලින් නොදුටු විදිහට ගිනි නිවන බටෙන් ඒ ආරක්ෂක උපකරණ මේකට යොදවලා තියෙනවා. මොකද ඉතාමත්ම දරුණු විදිහට මේ ගින්න සීග්‍රින් පැතිර යන නිසා.
ඊළඟ අවධානය සමස්ත ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙන ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳවයි. නොවැම්බර් මාසේ 8 වෙනිදා ඇමරිකානු ජනාධිපතිවරණය පවත්වන්නට නියමිතයි. තවත් මාස 3ක් වගේ කාලයක් තියෙන්නේ. ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයා සහ අපේක්ෂිකාව පුවත් මවමින් සිටින දෙදෙනෙකු බවට පත් වෙලා තියෙනවා. රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩෙමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන්. ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන අමල් අපිට අහන්නට ලැබෙනවා වැඩි. මොකද මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසා මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යම් යම් ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේ මැතිවරණ මෙහෙයුම් නිලධාරී තනතුරෙහි ඔහු සිදු කළ තියෙන වෙනස්කමක්. මේකත් ඔහුගේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට බලපානවා. ඒ හරහා ජනතා ඡන්ද සඳහා ඔහුගේ මේ තීරණ දැඩි ලෙසින් බලපානවා. අපි මේ සම්බන්ධව ඊළඟට අවධානය යොමු කරමු අමල්.
දිලුක්ෂි, මේ මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ඔහු කරන ප්‍රකාශ නිසා ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට පාඩුවක් සිද්ධ වෙනවයි කියන මතය තුල තමයි මේ විදිහට අලුත් වෙනස්කම් කිහිපයක් ඔහු කරලා තියෙන්නේ. ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු බාර ප්‍රධාන විධායක කටයුතු මෙහෙවන ඒ ප්‍රධාන නිලධාරියා හැටියට පුද්ගලයා වෙනුවට ඔහු අලුත් කෙනෙක් පත් කරලා තියෙනවා. ඒ එක්කම ඔහුගේ මැනේජර් හැටියට තවත් රිපබ්ලිකන් පක්ෂයේ පුද්ගලෙක් කෙලියන් කොන්වේ කියන කාන්තාව පත් කරලා තියෙනවා. මේ දෙපළ පත් කිරීම ඇත්තට මේ ඡන්ද ව්‍යාපාරේ අලුත් මුහුණුවරක් ගනී කියන බලාපොරොත්තුවකුත් ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වඩා අන්තවාදී විදියට කටයුතු කරන පුද්ගලයෙක් තමයි ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරියට පත් කරගෙන තියෙන්නේ. ස්ටීවන් බැනන් කියන පුද්ගලයා බ්‍රෙත්බාට් නිවුස් කියන වෙබ් අඩවිය ඔහු මෙහෙවලා තියෙනවා. ඇත්තටම මේ වෙබ් අඩවිය තුළින් හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් ඉතාමත්ම ප්‍රබල ප්‍රහාරයන් එල්ල කරන සමහර වෙලාවට චෝදනා එල්ල කරලා තියෙනවා මේ අසත්‍ය ප්‍රචාර කිරීමේ වෙබ් අඩවියක් හැටියටත්. ඒ එක්කම මේ වෙනකොට බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ජාලය විසින් මේ ස්ටීවන් බැනන් කියන පුද්ගලයා ඇමරිකාවේ ඉතාමත්ම භයානක දේශපාලන විචාරකෙක් හැටියටත් ඔවුන්ව හඳුන්වලා තියෙනවා. ඉතින් එවැනි පුද්ගලයෙක් තමයි දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද කටයුතු ඉදිරියට ගෙන යන්නේ. එහෙම නැත්නම් ඒවා මෙහෙවන්න, ඒවා මාර්ගෝපදේශ ලබා දෙන්න අන්තවාදී දක්ෂිණාංශික දෙපළක් තමයි දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ළඟට අරගෙන තියෙන්නේ.
දැන් එතකොට මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන ප්‍රකාශ පිළිබඳව අපි කතා බහ කළොත් අමල් දැන් පහුගිය කාලේදී අපි දැක්කා ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව සිදු කරපු ප්‍රකාශ, සංක්‍රමණිකයන් සම්බන්ධව සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳව සිදු කරපු ප්‍රකාශ, මුස්ලිම් වරුන් පිළිබඳව සිදු කරපු ප්‍රකාශ මහත් ආందోళනයට තුඩු දුන්නා. දැන් මේ සතිය වෙනකොට ඔහු රාජ්‍ය ආරක්ෂාව පැත්තෙන් ගත්තොත් තවත් ආందోళනාත්මක ප්‍රකාශයක් නිකුත් කළ තියෙනවා අපි දැක්කා. මේ ඇමරිකාවේ බුද්ධිංශ පිළිබඳව ඔහුට එතරම් පැහැදීමක් නැහැ කියන කාරණාව. මේකත් විශාල ආందోళනයකට ලක්වුණු කතාවක්. අනාගත ජනාධිපති වෙන්න ඉන්න කෙනාට රටේ බුද්ධ්‍යංශ ගැන කිසිම පැහැදීමක් නැහැ කියන්නේ ඒක සැලකිය යුතු කාරණාවක්. මේ පිළිබඳව ජාත්‍යන්තරයේ කොහොමද කතා වෙමින් තියෙන්නේ?
ඔදෙලිකි මේක ඇත්තටම ඉතාමත් වැදගත් අවස්ථාවක් වෙනවා. මොකද මේ ඡන්ද නොවැම්බර් 8 වෙනිදා ඡන්දෙට කලින් ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ට රටේ බුද්ධ්‍යංශ විසින් ලබා දෙනවා රටේ තියෙන ආරක්ෂක තත්ත්වය පිළිබඳ වාර්තාවක්. ඉතින් මේ වාර්තාව ලබා දීමේදී මේ බුද්ධි වාර්තාව පළවෙනි අවස්ථාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දීලා තියෙනවා මේ සතියේදී. ඉතින් මේ ලබා දීමේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේදී ප්‍රකාශ කරලා තියෙනවා ඔහු මේ තොරතුරු විශ්වාස කරන්නේ නැතේ. ඔහුට මේ ලබා දෙන මේ තොරතුරු ලබා දෙන නිලධාරීන් ගැන ඔහුගේ කිසිම විශ්වාසයක් පැහැදීමක් නැහැ. එපමණක් නෙමෙයි ඔහු ජනාධිපතිවරණය දිනුවොත් මේ දැනට ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන කිසිම නිලධාරියෙකුට එම තනතුරු වල කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැtei කියලා. ඔහු කෙලින්ම චෝදනා කරනවා මේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන නිලධාරීන් වගකීමෙන් තොරව එහෙම නැත්නම් අත්වනුමතික ලෙස වැරදි මාර්ග උපදේශ ලබා දීලා තියෙනවා කියලා ජනාධිපතිවරයාට. ඒ නිසා ඔහු මේ කිසි කෙනෙක් තියාගන්නේ නැtei කියලා. ඒ එක්කම අපිට දැනගන්න ලැබෙනවා ඇමරිකාවේ මාධ්‍ය තුලින් මේ බුද්ධ්‍යංශ තොරතුරු ලබා දුන නිලධාරීනුත් යම් කිසි කාරණාවක් ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ප්‍රකාශ කළයි කියලා වාර්තා වෙනවා. මේ වාර්තා සනාථ වෙච්ච වාර්තා නෙමෙයි. නමුත් මේ වාර්තා වලින් කියවෙනවා මේ බුද්ධ්‍යංශ නිලධාරීන් ඔවුන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කරන්න බෑ. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිය හිතන්නේ නැතිව නොයෙකුත් ප්‍රකාශ කරන නිසා ඔහුට ඇත්තටම ලබා දුන්නු ඒ ආරක්ෂක තොරතුරු පිළිබඳ ඒ වාර්තාව සත්‍ය වාර්තාවක් නොවේ කියලත් ඒ පැත්තනොත් වාර්තා වෙනවා. ඉතින් නමුත් අපි දැන් දකිනවා මේ ඇමරිකානු මැතිවරණ ව්‍යාපාරය අලුත්ම තලයකට පිවිසෙන බවක් අපිට දැන් දකින්න පුළුවන්.
අමල් ඒ කියන්නේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප් උපකල්පනය කරපු විදිහ එක්තරා ඇත්තකුත් තියෙනවා. මොකද ඔව් කිව්වනේ මේ මට කිසිම විශ්වාසයක් නැහැ බුද්ධ්‍යංශ ගැන කියලා නේද?
ඔව් දිලුෂි, ඇත්තටම ඒක බුද්ධ්‍යංශ පැත්තනොත් අපිට කියන්න පුළුවන්. මොකද පෙනී යන විදිහට බුද්ධ්‍යංශ වලට ට්‍රම්ප් ගැන කිසිම විශ්වාසයක් නැති බවයි පේන්නේ. මොකද මේ ඔහු කරන ප්‍රකාශ නිසා ආందోళනාත්මක තත්ත්වයක් ඇති වෙනව වමනක් නෙමෙයි, රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වෙයි කියන බිය ඇති වෙලා තියෙනවා. මොකද මීට කලින් අවස්ථාවල ඔහු රුසියාවට ආරාධනා කළා තියෙනවා හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් වලට හොරෙන් ඇති වෙලා ඒ තොරතුරු ඒ දත්ත ලබා ගන්නටයි කියලා. ඉතින් එවැනි ඉල්ලීමක් කරපු පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ සැකෙන් කටයුතු කරන එක ඉතින් ඒක පුදුමයට කාරණාවකුත් නෙමෙයි.
හොඳයි, දැන් ඔබ රුසියාව ගැන සඳහන් කරපු හින්දා ඇත්තටම රුසියාව පිළිබඳවත් මේ ළඟට අවධානය යොමු කළ යුතු කාරණාවක් තියෙනවා. අපි මේ සම්බන්ධ වන මූලික සාකච්ඡා වාරය ගිය සතියේදී පැවැත්තුවා. අපි ඔබට ආරාධනා කරනවා අපගේ වෙබ් අඩවියට යන්න sps.com.au/sinhalese වෙබ් අඩවිය ගිහිල්ලා පුවත් සහ විශේෂාංග කියන ඉහළ තියෙන කොටසෙන් පුළුවන් ගිය සතිය අපේ වැඩසටහන හොයාගන්න. ගිය සතිය සිකුරාදා අපි එහිදී අවධානයට ලක් කළා සිරියාවේ ඇලෙපෝ කියන ප්‍රදේශය ආශ්‍රිතව ජනතාව ආපදාවට පත් වෙලා සිටින ආකාරය සහ රුසියාව ප්‍රමුඛ යුද සංධානයේ මේ ඇලෙපෝ ප්‍රදේශයේ ජීවත් වන සිරියානු ජාතිකයන් IS කණ්ඩායම් වලින් මුදවා ගැනීම උදෙසා සිදු කරන ලද ඒ ප්‍රහාරවලට යම් කිසි වූ විරාමයක් ලබා දීම පිළිබඳව ඔබට මතක ඇති පෑය තුනක වගේ විරාමයක් දවසකට ලබා දීම ප්‍රමාණවත් නැහැ කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමරිකාවත් රුසියාවට යම් යම් ආකාරයකින් බලපෑම් කරනු ලැබුවා කියලත් අපි ගිය සතියේ කතා බහ කළා. දැන් මේ සතිය වෙනකොට රුසියාව පිළිබඳව තවත් ආందోళනාත්මක ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. රුසියාව තමන්ගේ මේ සිරියාවට එරෙහිව සිදු කරනේ කැරලිකාර කණ්ඩායම්වල කටයුතු වලට මේ යුද කටයුතු සහ බෝම්බ හෙලීම් සිදු කරනවා කියලා ඉරානයේ සිට. දැන් මේකත් ටිකක් ආందోళනාත්මක කතාවක්. මොකද මේ වෙනකන් සිරියාව තුල සිට සිදු කරන ලද මේ ප්‍රහාරවලට ඇඳුතු ප්‍රදේශයක් එකතු කරගනිමින් ඔවුන් ඉරානයේ සිට මේ කාර්යය පටන් අරන් තියෙනවා. ඇයි රුසියාව මෙවැනි ඌපේවරක් අරගෙන තියෙන්නේ?
දිල්රුක්ෂ ඔබගේ වගේ මේක ඇතරම ආන්දෝලනයට ලක් වෙන්නේ සිරියාව සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. මොකද මේ රුසියාව පාවිච්චි කරන්නේ ඉරානයේ ගුවන් හමුදා මධ්‍යස්ථානයක්, එහෙම නැත්නම් ගුවන් හමුදා කඳවුරක්. ඉතින් අපි දන්නවා මීට කලින් අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට විරුද්ධව නොයෙකුත් සම්බාධක පනවලා තිබුණා. විශේෂයෙන්ම මේ යුද කටයුතු සම්බන්ධයෙන්ුත් දීර්ඝ කාලයක් තිස්සේ ඒ සම්බාධක තවමත් තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි රුසියාවේ යුද ප්‍රහාරක ගුවන් යාන ඉරානයේ යුද හමුදා ගුවන් තොටුපළවල් වලින් තමන්ගේ මෙහෙයුම් ආරම්භ කළා තියෙන්නේ. සිරියාව තුල කරන ගුවන් ප්‍රහාර දියත් කරන්නේ දැන් මේ පහුගිය සතියේ ඉඳලා ඉරානයේ මධ්‍යස්ථාන වලින්. එතකොට ඇමරිකාව චෝදනා කරන්නේ රුසියාව තමන්ගේ යුද උපකරණ සහ ඒ යුද තාක්ෂණය ඉරානයට ලබා දෙනවා කියලා. නමුත් රුසියාව බොහොම තදින්ම කියා සිටින්නේ ඔවුන් ඉරානයේ ගුවන් ගමන් ධාවන පත පාවිච්චි කරනවා පමණයි. නමුත් කිසිම අවස්ථාවක තමන්ගේ යුද තාක්ෂණය කිසිම විටක ඉරානයට ලබා දෙන්නේ නැtei කියලා. දෙපාර්ශ්වය අතර දැන් මේ වෙනකොට ලොකු සංවාදයක් පටන් ගන්න තියෙනවා. එක්සත් ජාතීන්ගේ සම්බාධක බිඳිනවද නැද්ද කියලා. නමුත් ඒ එක්කම රුසියාව ඇමරිකාවටත් චෝදනාවක් එල්ල කරනවා. ඇමරිකාව මේ වෙනකොට තුර්කියේ යුද මධ්‍යස්ථාන පාවිච්චි කරමින්, තුර්කියේ යුද කඳවුරු පාවිච්චි කරමින්, ඒ ගුවන් පත පාවිච්චි කරමින් ඇමරිකන් ගුවන් යානා තුර්කියේ සිට ක්‍රියාත්මක වෙමින් සිරියාවේ බෝම්බ හෙලීමේ කටයුත්ත දිගටම සිද්ධ කරනවා. ඉතින් මේ ඇත්තටම ලෝක බලවතුන් දෙදෙනා මේ වෙනකොට අසල්වාසී රටවල් දෙකක් වන ඉරානයත් ඒ වගේම තුර්කියත් පාවිච්චි කරමින් තමන්ගේ යුද කටයුතු කරගෙන යන අතරතුරේදීම මේ විදිහට එකිනෙකාට දැන් චෝදනාත් එල්ල කරගන්නවා. කෙසේ වෙතත් සිරියාවේ තත්ත්වය හොඳ අතට පත්වෙන බවක් අපිට පෙන්වන්නට නැහැ. මොකද මේ දෙපාර්ශ්වයේම ඔවුන් මොනවා කීවත් තමන්ගේ ගුවන් ප්‍රහාර අඩු කිරීමක් කරලා නැහැ. ඇත්තටම ඒව තවත් උත්සන්න කරන බවක් තමයි අපිට පේන්නේ. අනිත් අතට දිල්රුක්ෂි, සිරියාවේ බෂාර් අල්-අසාඩ් ජනාධිපතිවරයාට ලෝක නායකයන්ගේ සහය බැලුවොත් ඌට ඇත්තටම රුසියාවෙත් ඉරානෙත් සහය පමණයි මේ අවස්ථාව වෙනකොට ලැබිලා තියෙන්නේ.
හොඳයි, දැන් ඔබ කලින් සාකච්ඡාවේදී රුසියාව ගැන මතක් කරපින්න මම රුසියාව ගැන ඇහුවා. දැන් මේ සාකච්ඡාවේදී දැන් මීට මොහොතකට කලින් ඔබ රුසියාව ගැන කතා කරද්දී තුර්කිය ගැන සඳහන් කළා. එහෙනම් තුර්කිය ගැනත් තියෙනවා විශේෂිතව කතාබහක් මේ සතියේ වෙද්දී. ඇත්තටම ඔබට මතක ඇති අපි තුර්කිය පිළිබඳව දීර්ඝ වශයෙන් කතාබහ කළා පහුගිය මාසයේදී. මොකද තුර්කිය තුල සිදු වුණේ හමුදා කුමන්ත්‍රණය නිසා වත්මන් ජනාධිපති රිසෙප් එර්දෝහාන් බලෙන් පහ කිරීම සඳහා තමයි මේ හමුදා කුමන්ත්‍රණය සිදු වුණේ. මේකට යම් කිසි ඇමරිකානු බලපෑමක් තිබුණාය කියන කතාවකුත් ආවා. විශාල පිරිසක් මේ සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබුවා. රාජ්‍ය නිලධාරීන්, නීතිවේදීන්, ආරක්ෂකංශවල සිටින නිලධාරීන් බොහොමයක් ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. මේකට වක්‍රාකාරයෙන් හෝ ඍජුව හෝ සම්බන්ධයයි පවසමින්. දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා මේ 30,000කට වඩා වැඩියෙන් අත්අඩංගුවට ගත්ත මේ පිරිස දැන් බන්ධනාගාරගත කරන්නත් ඕනේනේ. මේ සඳහා ඉඩකඩ නොමැති වීම නිසා තුර්කි රජය හරිම අපූරු වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා කියලා. මේකත් ජාත්‍යන්තරයේ විශාල කතාබහකට ලක් වෙලා තියෙන කාරණාවක් නිසා මල් මම කැමතියි ඒ සම්බන්ධවත් සවිස්තරාත්මකව තොරතුරු ඔබෙන් දැනගන්න.
ඔව්, ඇත්තටම දිලිෂර් ඔබ කිව්වා වගේම මේ මැද පෙරදිග ප්‍රශ්නයට ඇත්තටම තුර්කිය සම්බන්ධ වෙලා තියෙනවා. මොකද සිරියාවේ සරණාගතීන් මිලියන ගාණක් මේ වෙනකොට තුර්කියට ඇවිල්ලා තුර්කියේ කඳවුරවල ජීවත් වෙනවා. ඉතින් ඇත්තටම මේ මැද පෙරදිග ප්‍රශ්නයට බොහොම ඍජුව සම්බන්ධ වෙච්ච රටක්. නමුත් ඊට අමතරව රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ඔබ කිව්වා වගේ මතු වුණා. මේ ජනාධිපතිවරයාට විරුද්ධව ඇති කරපු මේ හමුදා කුමන්ත්‍රණය දැන් මේ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ වුණා කියලා කියන හමුදා සහ පොලිසිය පිරිස් පමණක් නෙමෙයි, අනෙකුත් සාමාන්‍ය ජනතාව ඒ වගේම රජයේ සේවකයන් විශාල පිරිසක් ඔබ කිව්ව විදිහට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඔවුන්ව රඳවා තැබීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථා ලබා ගැනීමට මේ වෙනකොට තුර්කිය තමයි මේ අපූරු පියවරක් අරන් තියෙන්නේ. දැනට හිරබාරේ ඉන්න, එහෙම නැත්නම් දඬුවම් විඳින සිරකරුවන් 38,000ක් පළමි වටේදී නිදහස් කිරීමට ඔවුන් තීන්දු කළා තියෙනවා. මෙතන ඔවුන් කියන්නේ දරුණු අපරාධ වලට හිරේ ඉන්න අය හැරෙන්නට අනෙකුත් පිරිස් 38,000ක් පළමිනි වටේදී නිදහස් කරනවා. මේ නිදහස් කරන්නට හේතු වෙලා තියෙන්නේ කුමන්ත්‍රණයෙන් පස්සේ අතිවිශාල ජනතාවක් සංඛ්‍යාවක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඔවුන්ව තියාගන්න ඉඩකඩ නැtei කියලා තුර්කියේ තියෙන සියලුම බන්ධනාගාරවල ප්‍රමාණය ඔවුන්ට රඳවා ගන්න පුළුවන් සංඛ්‍යාව 1,02,000කට අඩුයි කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ 1,87,000ක් විතර ප්‍රමාණයක් තමයි ඇත්තට මේව රඳවන්න පුළුවන්. නමුත් මේ වෙනකොට ඒ සංඛ්‍යාව දෙගුණයක් බවට පත් වෙලා මේ බන්ධනාගාරවල සිරකරුවන් තියාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ අනුව කුමන්ත්‍රණයට සම්බන්ධ නැති අනෙකුත් සාමාන්‍ය අපරාධවලට වර්ධකරුවන් වෙලා දඬුවම් විඳින පුද්ගලයන් 100,000කට ආසන්න පිරිසක් මේ විදිහට සමාවක් ලබා දීලා, එහෙම නැත්නම් ඔවුන්ගේ බන්ධනාගාර කාලය අඩු කරලා ඔවුන්ව නිදහස් කරලා ඒ වෙනුවට එඩගාන් ජනාධිපතිවරයාට විරුද්ධව කුමන්ත්‍රණය කළායයි කියන පිරිස හිර අඩස්සි තබා ගැනීමට තමයි මේ විදිහට මේ පියවර අරගෙන තියෙන්නේ.
හොඳයි, මේ මම බලාපොරොත්තු වුණා මේ මං ඊළඟට අහන්නේ සිටින රට සම්බන්ධව නම් කිසි උතරතුරකුත් කියයිද කියලා අන්දිකට මේක සිදු වුන නිසා. නමුත් මේ ඇත්තටම ඒ අදාළ වෙන්නේ නැහැ ඔබගේ තුර්කිය පිළිබඳ කතාවට. ඒ තමයි ඉන්දියාව සහ කාශ්මීර අතර ඇතිවලා තියෙන ප්‍රශ්නේ සම්බන්ධව මේ වෙනකොට අලුතින්ම වාර්තාවන තොරතුරු. ඔබ දන්නවා ඉන්දු කාශ්මීර ප්‍රශ්නේ පිළිබඳව පාකිස්තානය සහ ඉන්දියාව අතර මේ සම්බන්ධව දැන් වසර ගණනාවක් තිස්සේ පවතින අර්බුදය තාමත් නිමාවක් නැහැ. මේ කාශ්මීරය අත්පත් කර ගැනීමට දෙරට දරන්නා උත්සාහය මේ වෙනකොට මේ සම්බන්ධව අන්තර්ජාතික මැදිහත් වීමක සලකුණු අපිට දකින්නට ලැබෙනවා. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය එහෙමත් නැත්නම් ජාත්‍යන්තර ශ්‍රම ආයතනය යම් කිසි ක්‍රියාමාර්ග අරගන්නට සූදානමක් තියෙනවා. ඒ අතරතුරදී අපිට වාර්තා වෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යම් කිසි උත්සාහයක් දරනවා කියලා තමන්ගේ නියෝජිතයන් ඉන්දියාවට එවන්නට මේ සම්බන්ධව පරීක්ෂණ කරන්නට. අපිට වාර්තා වෙනවා ඉන්දිය රජය නම් දැරිලෙසින් මේ මැදිහත් වීම ප්‍රතික්ෂේප කරන මට්ටමකට ඇවිල්ලා තියෙන කියලා. මොනවද අමල් ඔබට වාර්තාවන්?
ඔදිලක්ෂිදෙන් අතරම මේ පහුගිය සතියේ ඉන්දියාවත් පාකිස්තානයත් මේ රටවල් දෙකම තමන්ගේ නිදහස් දිනය සැමරුවා. ඇත්තටම ඒ කියන්නේ පාකිස්තානයේ 14 වෙනිදාත් ඊට පහු වෙනිදා ඉන්දියාවත් මේ නිදහස් දිනය සැමරුවා. ඒ සැමරීමත් එක්කලා කාශ්මීරයේ තිබිච්ච ප්‍රචණ්ඩත්වය උත්සන්න වෙන බවක් අපි දුටුවා. ඉතින් මේකට සමගාමීව තමයි නොයෙකුත් විරෝධතා රැලි වගේ දේවල් ඇති වෙලා තියෙනවා. බැංගලෝ නුවර තිබිච්ච මේ විරෝධතාවයකදී එහිදී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ නිලධාරීන් ඉන්දියාවට විරුද්ධව කළාය කියන ප්‍රකාශයක් පදනම් කරගෙන තමයි ඉන්දියාවේ පොලිසිය ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ නිලධාරීන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරලා තියෙන්නේ. ඔවුන් ජාති ද්‍රෝහී කටයුත්තක් කළා කියන කාරණාව පදනම් කරගෙන තමයි නඩු පැවරීම කරන්නට යෙදලා තියෙන්නේ.
අමල් මොකද්ද මේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය කළ තියෙන ප්‍රකාශය?
මෙතන ඇත්තටම කාශ්මීරයේ විපතට පත්වුවන් විසින් තමන්ට මුහුණ පාන්නට වෙච්ච සිද්ධීන් පිළිබඳව තමන්ගේ අත්දැකීම් සාකච්ඡා කරන අවස්ථාවකදී එවැනි රැලියකට සහභාගී වෙලා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නිලධාරීනුත් ඉන්දියාව විවේචනය කළයි කියන චෝදනාවක් එල්ලලා තියෙනවා. නමුත් ඒ මොනවද කොහොමද කළේ කියන එක පිළිබඳ අපිට හරියට ඉන්දියාවේ බලධාරීන් විසින් ප්‍රකාශයටපත් කළේ නැහැ. නමුත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මේ වෙලාවේදී ඉල්ලීමක් කළා තියෙනවා ඒ වීඩියෝ පටි නැවතත් විවරණය කරන්න, ඒවා බලන්න, ඒවායේ මොනවද තියෙන්නේ කියන එක පිළිබඳ සාක්ෂි ඇතිව මේ චෝදනාව එල්ල කරන්න කියලා බොහොම තදින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයත් මේ වෙනකොට ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් ඇත්තටම ඉන්දියාව ඉතාමත්ම සංවේදී කාශ්මීරයේ සම්බන්ධයෙන් කිසියම් පුද්ගලෙක් ප්‍රකාශ කරනව පමණක් නෙමෙයි, අතරම කාශ්මීරයේ සිටීමක් ඇන්දත් ඉන්දියාව ඉතාමත් මේකට හුඟක් හැම අවස්ථාවක විරුද්ධ වෙනවා. මොකද ඉන්දියාව මේ දේශ සීමා පිළිගන්නේ නැති නිසා. ඉතින් ඇත්තටම ඒ අනුව තමයි මේ අවස්ථාවේදී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයට විරුද්ධව මේ විදිහට නීතිමය පියවර ගැනීමට කටයුතු කරලා තියෙන්නේ.
අමල්, අපේ ශ්‍රාවකයන්ට අපි පොඩි මතක් කිරීමක් කරලා දෙමුද? මේ කාශ්මීර ප්‍රශ්නය කොයි කාලෙද ආරම්භ වුණේ, මොකක් හින්දාද මේ ප්‍රශ්නය මතුවුණේ කියලා ඉතාමත්ම කෙටි.
ඔව් දිල්ලුක්ෂි, ඇත්තටම ඉන්දියාව රටවල් දෙකක් හැටියට පාකිස්තානයේ හැටියට බෙදෙන අවස්ථාවේදී මේ කාශ්මීරය කියන ප්‍රාන්තය ඇත්තටම ඉන්දියාව ඇතුළට ගත්තොත් බහුතර මුස්ලිම් ජනතාවක් සිටින එකම ප්‍රාන්තය කාශ්මීරයයි. ඒ වගේම පාකිස්තානයේ කියා සිටිනවා මේ කාශ්මීරයේ මුළු ප්‍රාන්තයම තමන්ට අයිති වෙන්නට ඕන, මේක පාකිස්තානයේ කොටසක් වෙන්නට ඕනේ කියලා. නමුත් ඉන්දියාව දිගින් දිගටම කියන්නේ මුළු කාශ්මීරයම ඉන්දියාවේ භූමිය හැටියට පිළිගන්නට ඕනේ කියලා. මොකද දැනට මේ කාශ්මීරය කියන ප්‍රාන්තයත් ඇත්තටම ඉන්දියාව ස්වාධීන රටක් හැටියට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් පෙන්වන අවස්ථාවේදී කාශ්මීර ප්‍රාන්තයේ කොටස් දෙකකට බෙදලා අසාද් කාශ්මීර කියලා කොටසක් තියෙනවා පාකිස්තාන යටතේ, සහ අනිත් කාශ්මීරය කියන ප්‍රදේශය ඉන්දියාවේ ප්‍රාන්තයක් හැටියට. නමුත් මේ ප්‍රදේශවල ඉන්න ජනතාව ඔවුන්ට ස්වාධීන රටක් ඕනේ කියලා ප්‍රකාශ කරන අතරම යම් පිරිසක් ඉන්දියාවත් එක්ක ඉන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම තවත් පිරිසක් කියනවා මේක පාකිස්තානයේ කොටසක් වෙන්නට ඕනේ කියලා. ඉතින් මේ කාරණාව නිසා ප්‍රචණ්ඩත්වය පහුගිය දශක කීපෙදී ඇති වෙලා මේ වෙනකොට සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඇත්තටම මේක බෙදුම්වාදී අර්බුදයක් බවට දැන් පරිවර්තනය වෙලා තියෙනවා.
දැන් එතකොට මේ ඉන්දියාවේ කාශ්මීරයේ ඔබ සඳහන් කරපු ප්‍රදේශ දෙක ඉන්දියාවයි පාකිස්තානයේ වෙන වෙනමද මේ වෙනකොට පාලනය අරගෙන යන්නේ, මොකද්ද තත්ත්වය?
අසාද් කාශ්මීර කියන ප්‍රදේශයේ ඇත්තටම පාකිස්තාන් රාජ්‍ය යටතේ පාලනය වෙන්නේ. අනිත් කාශ්මීර, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි දන්න කාශ්මීරය කියලා හඳුන්වන ප්‍රාන්තේ ඉන්දියාවේ ප්‍රාන්තයක් හැටියට පාලනය වෙනවා. මේ වෙනකොට ඇත්තටම හුඟක් ප්‍රදේශවල හදිසි නීතිය ක්‍රියාත්මක වන, හමුදාව ගොඩක් යොදවලා තියෙන, යුදමය තත්ත්වයක් තියෙන ප්‍රදේශයක් හැටියට ගොඩක් කාලයක් තිස්සේ පාලනය වෙනවා. ඉතින් ආරක්ෂාව සම්බන්ධයෙන් හුඟක් වෙලාවට ප්‍රහාර ඇති වෙන දශක ගාණක් දැන් කාශ්මීරයේ අර්බුදයකට මුහුණ දෙච්ච ප්‍රදේශයක් හැටියටයි හඳුන්වන්න පුළුවන්.
හොඳයි අමල්, එහෙමනම් සූතිවන්ත වෙනවා ඔබට මේ සතිය තුළදීත් ලෝකයේ අලුත්ම තතුවිත්ති සවිස්තරාත්මකව අපිට ඉදිරිපත් කිරීම පිළිබඳව. අපි හමු වෙන්නේ ලබන සතියේ සිකුරාදා. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.